ඊළඟට ගරු ජේසී අලවතුල මන්ත්‍රීතුමා.
මුලසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. 2018 අයවැය යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වන්න විශේෂයෙන්ම මංගල සමිරවිර මුදල් අමාත්‍යතුමාගේ පළවෙනි මංගල අයවැය, විශේෂයෙන්ම එතුමාගේ අයවැය කතාවදී අපි සවන් දුන්නා. ඒ වගේම එතුමා ඉදිරිපත් කරපු අයවැය එතුමා නම් කරේ නීල හරිත අයවැයක් වශයෙන්. මේක ඉතාමත් වැදගත්. මොකද අද අපි සෑම වැඩකදීම අපි බලන්න ඕනි, විශේෂයෙන්ම අපි අපේ අනාගතයේ, රටේ අනාගතයේ, අපේ දරු පරපුරේ අනාගතය ගැන කල්පනා කරලා ඉදිරි දැක්මක් ඇතුව අපි කටයුතු කරන්න ඕනි. ඒ අනුව බලනකොට නීල හරිත අයවැය යෝජනාව වෙලියෙම එතුමාගේ අදහස, විශේෂයෙන්ම මෙම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නොව දීර්ඝකාලීනව රටේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කරපු ආයවක් හැටියටයි අපිට සලකන්න සිදුවන්නේ. ඉතින් මේකෙදි මම මතක් කරන්න ඕනේ, අපි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා යහපාලන රජය හැටියට මේ රට බාර ගන්න වෙලාවේ විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා මංගල සමරවිර ඇමැතිතුමාටත්, ඒ වගේම අපි හිටපු මුදල් අමාත්‍යතුමාටත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, ජනාධිපතිතුමාටත්. ජනවාරි 8 වෙනිදා අපි බලය ලබාගෙන ඉතාමත් කෙටි කාලයක් තුළ අපට පුළුවන් වුණා අපේ රටේ තිබුණු ජනතාවට තිබුණු අසහනකාරී තත්ත්වයන් ගණනාවක්, අපිට අමාරුකම් මොනවා තිබුණත් ඒ සහන අපිට ලබා දෙන්න, විශේෂයෙන්ම ඉන්ධන සහනය. අපි දීර්ඝ කාලයක් ජනතාවට සහනදායි වශයෙන් ලබා නොදුන්න ඒ ඉන්ධන සහනය අපි මේ ආයවැය තුළිනුත් දීර්ඝව ඒකේ වෙනසක් කරන්න නැතුව ඒ ලබා දීම ගැන අපි සතුට ප්‍රකාශ කරනවා. ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල් ආදී ඒ සියලුම ඉන්ධන වගේම ගෑස් පිළිබඳවත් අපිට කියන්න තියෙන්නේ ඒක පවත්වාගෙන යාම ගැන අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනි. ඒ වගේම අපි අපේ රජය ආරම්භ කිරීමේදීම අපේ රටේ රජයේ සේවකයන්ට, රජයේ වැඩ කරන උදවියට රුපියල් 10,000ක වැටුප් දීමනාවක් අපි ලබා දුන්නා. ඒක දැන් මූලික වැටුපට එකතු කරමින් ඒ විශ්‍රාම යන අයගේ ඒ විශ්‍රාමික වැටුපටත් ඒක ලබා ගන්නා විදියට වසරින් වසර අපි ඒක ඇතුල් කරන ක්‍රියාත්මක කිරීමත් තවත් දුරටත් ඉදිරියට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි සතුට ප්‍රකාශ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ආයවැයදී අපි කතා කරද්දී කරුණු කාරණා ගණනාවක් අපි ගත්තොත්, විශේෂයෙන්ම අධ්‍යාපනය සඳහා වෙන් කළ තියෙන මුදල් ප්‍රමාණය වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් වෙන් කිරීම තුළින් අපේ රටේ අනාගත පරපුරට ඒ කරන ආයෝජනය අපේ රටට විශේෂයෙන්ම ලෝකෙට ගැලපෙන අනාගත උරුමයක් ඇතුව අපේ දරුවන්, පාසල් දරුවන්, ඒ වගේ මේ අයගේ අධ්‍යාපනය සඳහා අපි වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය බැලුවාම ඒක ඉතාමත් වැදගත් ආයෝජනයක් කියන එක අපි ඉතාමත් සතුටින් ප්‍රකාශ කරන්න ඕනි. මොකද අධ්‍යාපනය තුළ අද ලෝකෙට ගැලපෙන විදිහේ වෙනස්කම් රාශියක් ක්‍රියාත්මක කරන්න වර්තමාන රජයේ අධ්‍යාපන ඇමැතිතුමා කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් මතක් කරන්න අද උදේ විජිත හේරත් මන්ත්‍රීතුමා කතාවේදී කිව්වා මේ හොඳම් පාසල ළඟම් පාසල වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ එක පාසලක් සම්බන්ධයෙන් එතුමා කතා කරා. ඒ ගොඩනැගිල්ලක කටයුතු අතරමඟ නැවතිලා තියෙනවා කියලා. නමුත් මම පැහැදිලිවම කියන්නද, අපි නියෝජනය කරන ප්‍රදේශයේ විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මගේ ප්‍රදේශයේ පහුගිය දිනවල අපි හොඳම් පාසල ළඟම් පාසල වැඩසටහනෙන් ගොඩනැගිලි සහ අවශ්‍යතා ගණනාවක් විශාල මුදල් ප්‍රතිපාදන වෙන් කරලා අපි ඒවා විවෘත කරනු ලැබුවා. විශේෂයෙන්ම ඒ අප ප්‍රදේශයේ ආරම්භ කරපු සියලුම වැඩ කටයුතු මගේ කොට්ටාසිය ගත්තොත් හොඳම් පාසල ළඟම් පාසල වැඩසටහනට අපි ඇතුල් කරලා තියෙනවා පාසල් 24ක්. ඒ 24ම වැඩ කටයුතු ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කරනවා කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැටියට ගත්තොත් ඒ වැඩසටහන ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කරනවා කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි උසස් අධ්‍යාපනය ගත්තාම විශේෂයෙන්ම අද අපේ රටේ විශ්වවිද්‍යාල වල උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාව තියෙන ඉතාමත් සීමා සහිත ශිෂ්‍යාවන් සංඛ්‍යාවකට. ඒ මොකද උසස් පෙළ සමත් වෙලා ඒ සමත් කියන අවස්සා උදා වුණත් අද 25000කට 30000කට අතර ප්‍රමාණයකට තමයි විශ්වවිද්‍යාල යෑමට එහෙම නැත්නම් උසස් අධ්‍යාපන ලැබීමේ වරම තියෙන්නේ. ඒ නිසා අද නොයෙකුත් අංශවල උසස් අධ්‍යාපනයේ පෞද්ගලික මට්ටමින් අද ආරම්භ වෙලා තියෙනවා. ඒ සඳහාත් විශාල ප්‍රමාණයක් අපේ ශිෂ්‍යයන් යොමු වෙලා තියෙනවා. ඒ වගේම අපි සතුටු වෙනවා මේ ආයවැය තුලින් අපේ රටේ විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාල තුනක් අලුතෙන් ඇති කිරීම සඳහා විශේෂයෙන් මේ වන විට ආරම්භ කළ දිනව වයඹ එහෙම නැත්නම් අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ප්‍රදේශයේ වයඹ වෛද්‍ය විද්‍යාලයේ ඒ හැම එකකටම ඒ අවශ්‍ය ප්‍රතිපාදන මේ ආයවැය තුලින් ඒවා වැඩි දියුණු කරන්න එහෙම නැත්නම් ඒ අවශ්‍ය අඩුපාඩුකම් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය වෙන් කළ තිබීමත් මගින් දැන ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම තවදුරටත් මතක් කරන්න උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේදී අපි සාමාන්‍ය පෙළෙන් ඒ වගේම විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් නොයෙකුත් අසමත්කම් නිසා පාසල නික්මෙනවා. නමුත් අද අපි අලුතෙන් ඇති කරලා තියෙන ප්‍රතිසංස්කරණ තුළ අනිවාර්යයෙන්ම පාසල් දරුවෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවක් වසර 13ක් ඒ අධ්‍යාපනය ලබන වැඩපිළිවෙල අපි ඉතාමත් අගය කළ සලකනවා. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න බැරි වෙන අය විශේෂ වෘත්ති අධ්‍යාපනයට යොමු කරලා අපේ අද ලෝකයට ගැලපෙන ඒ වගේම අපේ රටට ගැලපෙන ඒ දරුවන්ට විශේෂයෙන්ම වෘත්තිය තුලින් අද ඇති වෙලා තියෙන අලුත් වෘත්තියන් සඳහා ඒ අයට අවස්ථාව ලබා දීමෙන් කටයුතු කරන්න පුළුවන් අවස්ථාව උදා කර ගැනීම සඳහාත් අවශ්‍ය වැඩපිළිවෙල මේ ආයවැය යෝජනාවල ඇතුල් කරලා ඇතුල් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේක තවදුරටත් දිරිමත් කරමින් කටයුතු කරන්න. ඒ වගේම මේ තුලින් විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාර වැය ගත්තාම අද විශාල අවස්ථාවල් ගණනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවල් වැඩියෙන් තියෙන ක්ෂේත්‍රවලට පුහුණු වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම මම දැක්ක මේ ආයවැය යෝජනාවල ඇමැතිතුමා ඉදිරිපත් කරපු කතාවෙදිතුමා මතක් කරා සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් එතුමා සකස් කළා තියෙනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත්. මොකද මේක සුළුවට වාගේ පෙවුනට මේක ඉතාමත් වැදගත් යෝජනාවක් හැටියට මම සලකනවා. අපි ඊතර විශ්වාස කරන මේ ශේෂ්ත්‍රයේ ඉදිරි කාලය තුල විශාල ආදායමක් අපේ රටට ලබන්න පුළුවන් ශේෂ්ත්‍රයක්. ඒ වගේම මේ සංචාරක ව්‍යාපාරය ගැන කතා කරීමේදී විශාල හෝටල් ව්‍යාපෘති එහෙම නැත්නම් නිවාඩු නිකේතන ඒවා ක්‍රියාත්මක වෙනවා වගේම ඉතාමත් වැදගත් දෙයක් තමයි සංචාරකයන් පැමිණලා මේ නිවාසවල නවාතැන් අරගෙන ඒ පරිසරත් එක්ක ජීවත් වෙමින් ගෙනියන ඒ සංචාරක වැඩපිළිවෙලක් අපි දිරිමත් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා හොඳම අවස්ථාවක් මේ ආයවැය තුලින් ලබා දීලා තියෙනවා මුදල් අමාත්‍යතුමා විශේෂයෙන්ම නිවාසවල ඒ සංචාරක ව්‍යාපාරයේ ක්‍රියාත්මක ඒ කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරී ලියාපංචිලා නිවාස සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න උදවියට ඒ නිවාස වැඩි දියුණු කර ගැනීම සඳහා වසර 10ක සහනදායි ඒ වගේම 106ක පොලියකට ඉතාමත් බිලියන 5 දක්වා ණය යෝජනා ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන් මේ නිවාසවල තියෙන පහසුකම් ඇති කරලා ඒ වැඩපිළ දිරිමත් කිරීමට මේක ඉතාමත් වැදගත්. මොකද සංචාරක ව්‍යාපාරය කිව්වම අපි හැම අංශයකටම හැම අංශයකම මෙවැනි අවස්ථාවක් ලබා දීලා ඒක ඉස්සරහට අපි අරයි යන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අපේ සතුට ප්‍රකාශ කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනි පරිසරය ගැන කතා කිරීමේදී අද ඉතාමත් වැදගත් අංශයක් තමයි පරිසරය. මොකද විශේෂයෙන්ම මේ ආයවැයේ මූලික අරමුණ හැටියට එතුමා ඉදිරිපත් කරෙත් නීල හරිත ආයවැයක් හැටියට විශේෂයෙන්ම පොලිතින් සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි ඉතාමත් සතුටු වෙනවා. අපේ රජය මේ වෙන විටත් පොලිතින් සම්බන්ධයෙන් නොයෙකුත් නීති රීති ඇති කරලා යම් යම් වැඩපිළිවෙළවල් අපිට ගිහිල්ලා තියෙනවා. ඒකෙන් අපි සතුට ප්‍රකාශ කරනවා. මොකද අපි දිවයිනක් හැටියට පරිසරයේදී විශේෂයෙන්ම මේ පොලිතින් භාවිතය සම්බන්ධයෙන් ඉතාමත් පරිස්සමෙන් ඒ වගේම ඉතාමත් යහපත් පරිසර හිතවේදී විදිහට අපි කටයුතු කරන්න ඕනි. ඒ පිළිබඳව අපි සතුට ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම පොලිතින් නිෂ්පාදනය කරන සමාගම් වලට විශේෂයෙන් මධ්‍ය පරිමාණයේ සමාගම් වලට ඒ එම පොලිතින් පරිසර හිතකාමී නිෂ්පාදනයක් බවට පත් කිරීම සඳහා 50%ක් රජයේ මගින් ඒ වැය බර දරනවා කියන එක මේ යෝජනාව ඉදිරිපත් කළා තියෙනවා. ඒක ඉතාමත් වැදගත්. මොකද දැනට ක්‍රියාත්මක වෙන පොලිතින් කර්මාන් ශාලා ඒ හිමියන්ට පහුගිය අපි ගෙනාවු යම් යම් නීති රීති අනුව ඒ කටයුතු ක්‍රියාත්මක කරගෙන යන බැරි තත්ත්වය අද උදා වෙලා තියෙනවා. එහෙමනම් ඒ සඳහා 50%ක දායකත්වය රජයේ ලබා දීලා මේක පරිසර හිතකාමී විදියට පොලිතින් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම මම හිතන්නේ පරිසරය සම්බන්ධයෙන් ගත්ත ඉතාමත් හොඳ වැදගත් තීන්දුවක් හැටියට අපි සලකන්න පුළුවන්. ඒ වගේම පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදාගෙන විශේෂයෙන්ම අද අපි සිලිසිලි බෑග් කියන ඒ ජනප්‍රිය වෙලා තියෙන ඒ සංස්කෘතිය එහෙම නැත්නම් ඒ බෑග් නිෂ්පාදනය අපි අවම කරන්න එහෙම නැත්නම් ඒවා භාවිතයෙන් ඉවත් කරලා පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදාගෙන එවැනි නිෂ්පාදන ක්‍රියාත්මක කිරීම සඳහාත් රජයේ ආධාර ලබා දෙන එහෙම නැත්නම් ඒ ණය සහන ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඇමතිතුමා යෝජනා කරලා තිනවා. ඒ පිළිබඳවත් අපේ සතුට ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම පරිසර සම්බන්ධයෙන් කතා කරාම කරුණු ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම බලශක්තිය. මේ බලශක්තියදී තමයි විශාල පරිසර හානියක් සිදු වෙන්නේ. දැන් වර්තමානයේ ලෝකයේ කොයි රටක බැලුවත් බලශක්තිය පාවිච්චි කිරීමේදී විශේෂයෙන්ම මොන ක්‍රමයෙන් අපි පාවිච්චි කරත් ඉන්ධන යොදාගෙන අපි පාවිච්චි කිරීමෙන් ඒ වගේම ගල් ලඟුරු යොදාගෙන පාවිච්චි කිරීමෙන් මේ හැම කාරණයකදීම විශාල පරිසර හානියක් එක පැත්තකින් අපිට සිදු වෙනවා. අද ඉන්දියාව වගේ රටක ඒ වගේම චීන වගේ රටවල්වල ප්‍රධාන නගර ගත්තාම ඉතාමත් භයානක තත්ත්වයේ පරිසර තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාව වැනි අපි මේ අපි දූපත් රටක් වන ඉතාමත් අපේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා අපි විශේෂයෙන්ම මේ බලශක්ති ක්‍රියාවලියේදී සූර්ය තාප බලශක්තිය පාවිච්චි කරන්න දිරිගන්වන වැඩපිළිවෙල ගණනාවක් මේ අයවැයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ඒක ඉතාමත් සතුටුට කාරණාවක්.
කාලේ නම් අවසන්
විශේෂ මට විනාඩියක් දෙන්න. විශේෂයෙන්ම ඒ පිළිබඳ අපේ සතුට ප්‍රකාශ කරමින් ඒ වගේම අද එතුමා ප්‍රකාශ කළා මගී ප්‍රධාන සේවයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මහජනතාවට අද ඉතාමත් ගැටළු සහගත තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මේ පොදු ගමනාගමනේ මේ සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම ඉතාමත් බරාරුම්ම මේ කාරණේ හිතලා අවශ්‍ය විසඳුම් අපි ලබා දෙන්න ඕනි. මොකද අද පාරවල් වල යනකොට ඒ බව පැහැදිලිව පේනවා. පොදු ගමනාගමනය සඳහා විශේෂ අවධානය යොමු කළා. මේ අපි අගය කරනවා විශේෂයෙන්ම ඉන්ධන වලින් තොරව ඉලෙක්ට්‍රික් බස් රථ 50කින් ඒක ආරම්භ කරන වැඩසටහන මේ පොදු ගමනාගමනයේ සෑමාංශයකින්ම බස් රථ විතරක් නෙමෙයි දුම්රිය මගින් ඒ වගේම වෙනත් අද ලෝකයේ දියුණු ක්‍රම නගරවල පාවිච්චි කරනවා. ඒ ක්‍රම පාවිච්චි කළා අපේ රට තුළ විශේෂයෙන්ම කොළඹ නගරය සහ අනිකුත් තදාසන්න නගර ගණනාවක කොළඹ විතරක් නෙවෙයි අපි මහනුවර ගත්තත් අපි කුරුණෑගල ගත්තත් එහෙම නැත්නම් වෙනත් නගර ගත්තත් අද මේ හැම නගරයකම ඉතාමත් තදාසන්න තත්වයකට මේ තදබදේ ඇති වෙලා තියෙනවා. ඒ වගේම පොදු ගමනාගමනය අපි ඉතාමත් පහළ මට්ටකට වැඩිලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි අලුතෙන් හිතලා ලෝකයේ දියුණු වෙලා තියෙන නගරවල කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න කියලා අපි සිතලා ඒ කටයුතු ආරම්භ කරන්න ඕනේ කියන එකත් මතක් කරමින් විශේෂයෙන්ම සමස්යක් වශයෙන් මෙම අයවැය ඉතාමත් විශේෂයෙන්ම අපි ගෙනාපු සහනදායි තත්ත්වයන් තව ඉදිරියට තරන් යමි. විශේෂයෙන් මතක් කරන සමෘද්ධි වැඩසටහනේ තිබුණු පහුගිය රජයෙන් ලබා දුන්න සහනාධාර ප්‍රමාණය වාගේ තුන් ගුණයක් අපි මේ රජය ලබා දීලා ඉස්සරහට අරයි යනවා කියන එක මතක් කරමින් එහෙමනම් සහන අපි කිසි දෙයක් අපි කපල නැහැ. නමුත් දීර්ඝකාලීනව මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් සහ පරිසර සම්බන්ධයෙන් හිතලා ක්‍රියාත්මක කරන ආයවැයක් හැටියට සලකමින් මේ පිළිබඳව මුදල් අමාත්‍යතුමා ඇතුළු ඒ රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු ඒ සියලුම දෙනාට අපේ ස්තුතිය පුද කරමින් මේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රජයක් හැටියට අපි ඒ සඳහා අපේ සහයෝගය ලබා දෙනවා කියලා මතක් කරමින් ඔබතුමාට වේලාව දීම පිළිබඳව අපි ස්තුති ප්‍රකාශ කරමින් මම වචන සුවල්පේ අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු විජිත බේරුගොඩ මන්ත්‍රීතුමා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 2018 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරපු අයවැය ලේඛන සම්බන්ධයෙන් අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට ලැබිලා තියෙන අවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්නට ඕන මුදල් අමාත්‍යතුමා අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ඒ අයවැය ලේඛනය තුළින් රටේ අනාගතය පිළිබඳව අනාගත සංවර්ධනය පිළිබඳව අනාගතයේ දැක්ම පිළිබඳව පැහැදිලි කරන අවස්ථාවේදී එතුමා විශේෂයෙන්ම මේ ණය ගැන කිව්වා. රාජපක්ෂ නය නැත්නම් මැද මුලන නය කියලා කිව්වා. මට මතකයි 2015 ආණ්ඩුව පත් වෙලා මාස කීපයකට පස්සේ හරිම් ප්‍රනාන්දු අමාත්‍යතුමා කතා කරලා ජනමාධ්‍ය සාකච්ඡාවකදී එතුමා කිව්වා ආණ්ඩුව බාරගත්ත අලුත පහුගිය ආණ්ඩුව විවේචනය කරලා ඒකට වැරදි පිටිවට කමන්නේ නැහැ. හැබැයි කාලයක් යනකොට ඒක කරන්න බෑ කියලා. දැන් අවුරුදු 2යි මාස 10ක් පමණ ගිහිල්ලා තාමත් මේ ආණ්ඩුව රාජවක්ෂ ණය ගැන කතා කරා. හැබැයි අපිට ඒකෙම පේනවා මේ ආණ්ඩුවේ අසමත් බව. ආණ්ඩුවේ අසමර්ථ බව. ඉතින් මේ ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුදු 3කට ආසන්න කාලයක් වෙනකොට ගෙවන්නල ණය තියෙනවා නම් ඒ ණය ඒවා කළමනාකරණය කරලා ඒ ණය ගෙවලා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම තමයි බලපාන. නමුත් අපි දකිනවා මේ ණය ගැන නිතරම කතා කරනකොට ඒ ණය පිළිබඳව විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ පසුගිය වසර දෙකහමාර තුල මේ රාජ්‍ය ණය ප්‍රමාණය ගැන කතා කරොත් 2014 මේ ආණ්ඩුව බාර දෙනකොට රුපියල් බිලියන 7391ක් තමයි ණය අරගෙන තිබුණේ. හැබැයි 2017 ජුනි වන විට මේ රුපියල් බිලියන ණය ප්‍රමාණය 10163 දක්වා වැඩි වෙලා තියෙනවා. හැබැයි මේ ණය රාජපක්ෂ ආණ්ඩුවට මේ ණය ගැන දොස් කියන ගමන් මේ ආණ්ඩුවත් වැඩි වැඩියෙන් ණය ගන්නවා. ඒක පුද්ගල ණය ප්‍රමාණය ගත්තම 2016 ඒක පුද්ගල ණය ප්‍රමාණය 40,734යි 2017 වෙනකොට ඒක පුද්ගල ණය ප්‍රමාණය 4,79,361 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ ආණ්ඩුවට මතක් කරන්නේ මේ ණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ ණය ගන්නක් ගත්තා. ණය අරගෙන සංවර්ධන වැඩ කරා. ඒක කාට පේනවා. ඒකම 30 වසරක යුද්ධයක් අවසන් කරලා රටට සාමය ලැබලා දුන්නා. එතුමා ආර්ථික සංවර්ධනය යම් මට්ටමකට ගෙනා. නමුත් අපි විශේෂයෙන්ම අපි මොනවා කතා කරත් මහ බැංකු ආර්ථික විවරණය අනුව තමයි මේ ආර්ථිකයේ සංවර්ධන වෙලාද නැද්ද, ආර්ථිකයේ පසුබෑමට ලක් වෙලාද නැද්ද කියලා අපි කතා කරා. ඉතින් අපි අතීතයේ දිහා බලලා අතීතයව ගමන් මඟ ගැන අවබෝධයෙන් බලලා වර්තමානයේ අනාගතය පිළිබඳව අපි සැලසුම් ඉදිරිපත් කරන්නට ඕන. ඉතින් අපි විශේෂයෙන් දකින ආර්ථික වර්ධන වේගය ගත්තොත් මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. අවුරුදු 2යි මාස 10ක් තුල 7% ඉඳලා 7.4% දක්වා අඩු වෙලා තියෙනවා. උද්ධමනය ගත්තොත් වැඩි වෙලා තියෙනවා 3.35% ඉඳලා 8.6% දක්වා වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සු පරිභෝජනය කරන භාණ්ඩ හා සේවාවල මිල මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ භාණ්ඩ හා සේවා මට්ටම වල මිල ඉහළ යනකොට ජීවන වියදම වැඩි වෙනවා, ජීවන තත්ත්වේ පහත් වෙනවා. ඒ අනුව වෙන්න ඇති ආණ්ඩුව පහුගිය දවස්වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක මිල අඩු කළා. ඒ කියන්නේ ජීවන වියදම කියන එක බරපතල විදිහට මේ රටේ සමස්ත හැම සමාජ තීරුවකටම දැනෙනවා. අනෙක් පැත්තෙන් විදේශ විනිමය අනුපාතය අප්‍රමාණ වෙලා තියෙනවා, රුපියල යගේ අඩු වෙලා තියෙනවා. මේ ආණ්ඩුව බාර දෙනකොට ඩොලරයක වටිනාකම රුපියල් වලින් 131යි මේ වෙනකොට 154 දක්වා 117කින් රුපියල යගේ පිරිහිලා තියෙනවා. රැකියාව වික්‍රිය ගත්තොත් රැකියාව වික්‍රිය 4.3 ඉඳලා 4.14 දක්වා අඩු වෙලා තියෙනවා. මාර ඉස්සල්ලා කියපු විදිහට රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ආර්ථික දර්ශක ප්‍රධාන ආර්ථික දර්ශක යම්කිසි පසුබෑමකට පහුගිය කාල සීමාව තුළ පසුබෑමට ලක් වෙලා තියෙනවා. හැබැයි ආණ්ඩුවේ ඉලක්කය ආණ්ඩුවේ සැලැස්ම වෙන්නට ඕන මේ ආර්ථික පසුබෑම් වලින් ඉවත් වෙලා ආර්ථිකයේ ඉදිරි දැක්මක් සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්න. හැබැයි මේ අයවැය ලේඛනයේ දිහා බැලුවම බොහෝ අය කියනවා හොඳත් නැති නරකත් නැති අයවැයක්. සමහර දේවල් පේන්නේ නැහැ මේ අයවැයේ. ඉතින් ඒ නිසා මේ අයවැය සකස් කරලා තියෙන සමහර පරමාර්ථ මොනවද කියලා අපිට හිතා ගන්නටත් පුළුවන්කම තියෙනවා. මොකද මේකේ තියෙනවා ආර්ථිකයේ ලිහිල් කරණය පිළිබඳව විජේජයෙන් අපි ජනතා යුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීතුමා මේ ආර්ථික ලිහිල් කරණය ගැන මහිතන කරුණු කරන ගණනාවක් සඳහන් කළා. විශේෂයෙන් මේක මතක් කරන්නට ඕන මේ ආර්ථික ලිහිල් කරණය නිසා මෙතෙක් ඉතිහාසයේ අපේ රටේ විසින් යම් යම් පනත් ගෙනාවා යම් යම් සමාජ සාධාරණත්වය වෙනුවෙන් අධ්‍යාපනයේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ඉඩම් සම්බන්ධව යම් යම් පනත් ගෙනල්ලා තියෙනවා. මම හිතන්නේ ප්‍රගතිශීලී අරමුණු ඉෂ්ට කර ගැනීමට විශේෂයෙන් නිවාස අයිතිය හා කුලිය සීමා කරන එක්කුලී පනත, කෘෂි ඉඩම් පනත, කුඹුරු පනත, සාපුහා කාර්යාල පනත, අධ්‍යාපන ආඥා පනත, සුරාබදු ආඥා පනත, රේගු ආඥා පනත. හැබැයි ඉතින් මේ ආඥා පනත්වල මේ ආර්ථිකය සංවර්ධනය කිරීමේදී යම් යම් බාධාවන් තියෙනවා නම් සංශෝධනය කළ යුතුයි. නමුත් මේ ආර්ථිකය ලිහිල්කරණය සඳහා මෙවැනි අනපනත් සංශෝධනය කරන්න විශේෂයෙන්ම රාජ්‍ය සම්පත් විකිණීමට, එහෙම නැත්නම් මේ රටේ තියෙන වටිනා ඉඩකඩම් සම්පත් දේපල විදේශීය ව්‍යාපාරිකයන්ට ලබා දීමේ අරමුණෙන් නම් මං හිතන්නේ මේ සංශෝධනය කිරීම පිළිබඳව රටේ ජනතාවට අපි කාටත් දෙවතාවක් හිතන්න වෙනවා. එතෙන් අපි දකිනවා ඇමරිකා එක්සත් ජනපදය ලෝකේ පළවෙනි ආර්ථිකයේ තියෙන රට ප්‍රථම වතාවට ජාතික ආර්ථිකයක් සහ වැඩපිළිවෙලක් පිළිබඳව කතා කරන්න පටන් අරගෙන තියෙනවා. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වුණා. ගෝලීය ආර්ථිකයෙන් එක්සත් ජනපදය පිරිහීමට ලක්වුවා ට්‍රම්ප් ජනාධිපතිවරයා එකවතාවකදී අවධාරණය කළා. එතුමාගේ වචනවලින්ම කියනවා නම් අපේ නිෂ්පාදන භාවිතා කරන අපේ සමාගම් කොල්ල කන අපේ රැකියා සොරා ගන්නා විදේශිකයන්ගෙන් අපි අපේ දේශ සීමා ආරක්ෂා කරගත යුතු. ඉතින් බටහිර ලෝකේ දියුණු ධනවාදී රටවල් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියට නැඹුරු වෙනකොට විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ තුන්වෙනි ලෝකේ සංවර්ධනය වෙමින් පවතින සංවර්ධනය වෙන්නට අපේක්ෂා කරන රටක් විදියට අපි අපෙත් දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කරගන්නට, දේශීය සම්පත් ආරක්ෂා කරගන්නට, ආරක්ෂණවාදී ක්‍රියාපිළිවෙත් අනුගමනය කරන්නට අපිට විදේශ ආයෝජන අවශ්‍යයි. විදේශ ආයෝජන තුළ අපේ රටේ මානව ප්‍රාග්ධනයට උපයෝජනයට ලක් කරලා, අපේ සම්පත් උපයෝජනයට ලක් කරලා, අපේ අපනයන ආදායම වැඩි කරලා, නිෂ්පාදනය වැඩි කරලා අපේ රට සංවර්ධන මාවතට යන්නට ඕන. නමුත් සියලුම නීති රීති ලිහිල් කරලා විදේශීය රටවලට අපේ සම්පත්තික, අපේ ආයතන ටික, අපේ ඉඩකඩම් ටික දෙනවා නම් අපේ රටේ අනාගතයේ බාරගන්න ඉන්න වර්තමාන තරුණ පරපුරට, ඒ දරු පරපුරට මේ රටේ අනාගතයේදී සම්පත් ඉඩකඩම් රාජ්‍ය දේපල පිළිබඳ අපිට ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධෙනවා. ඒ පිළිබඳවත් විශේෂයෙන් හිතන්නට ඕන. ඒකම විශේෂයෙන් අපි මතක් කරන්නට ඕන මේ අයවැය ලේඛනය ගැන බලනකොට 2015 දින 100 කාලය සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් කරා. ඒ වගේම 2015 2016 වර්ෂය වෙනුවෙන් අයවැය ලේඛනයක් ඉදිරිපත් කරා. 2017 වෙනුවෙන් අයවැය ලේඛන ඉදිරිපත් කරා. ඒ වගේ කාර්ය සාධනය දිහා බැලුවම් ඒ වෙන් කරපු මුදල් වියදම් කරලා තියෙනවද, එහෙම නැත්නම් ඒ අමාත්‍යාංශවලට වෙන් කරපු මුදල් අයවැය ලේඛනේ වෙන් කරපු මුදල් මහා භාණ්ඩාගාරයෙන් දීලා කියලා දුන්නද කියන එක සැකයක් අපිට මතු වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනයට වෙන් කරලා තියෙනවා 2016 රුපියල් බිලියන 203ක්. රට තුළ මහත් උද්ඝෝෂණයක් අපි දැක්කා. විශ්වවිද්‍යාල මහාචාර්යවරු විවිධ සිවිල් සංවිධාන අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්නට කියලා විශාල අරගලයක් ගෙනිච්චා. මානව ප්‍රාග්ධනය සංවර්ධනය කරලා මේ රටේ නවෝත්පාදන ක්‍රියාවලිය තුළින් නිෂ්පාදනය වැඩි කරලා මේ රටේ සංවර්ධනය අපේක්ෂා කරන බොහෝ පිරිස් විද්වතු වියත්තු විශ්වවිද්‍යාල ආචාර්යවරු බොහෝ ඉල්ලීම් කරා 6%ක් අධ්‍යාපනය සඳහා වැය කරන්නට කියලා. ඉතින් මං හිතන්නේ 2016 වර්ෂයේ ඒ සඳහා වෙන් කරලා තියෙන රුපියල් බිලියන 203ක්. හැබැයි ඇත්තෙන්ම වියදම් කරලා තියෙන බිලියන 65යි. ප්‍රගතිය 132යි. මෙගා පොලිස් අමාත්‍යාංශයට වෙන් කළ මුදල රුපියල් බිලියන 30ක් වෙන් කරලා තියෙනවා. විශාල සැලසුම්, ඒ වගේම නාගර සංවර්ධනය පිළිබඳ බොහෝ කරුණු කාරණා අපි දැක්ක සාකච්ඡා කරනවා. හැබැයි ඒ බිලියන 30න් වියදම් කරලා තියෙන බිලියන 13යි, එක්කෝ ලැබිලා තියෙන බිලියන 13. ප්‍රගතිය 144යි. අපි දැක්ක පහුගිය දවස්වල පුවත්පත්වල පාටලි රණවක අමාත්‍යතුමා අරගල කරනවා මුදල් ලබා ගන්නට එදී මෙගා පොලිස් වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා. එක්ක බාණ්ඩාගාරයෙන් මුදල් ලබලා දෙන්න, එක්ක රටේ මුදල් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මිනිස් අයවැයෙන් යම්කිසි අපේක්ෂාවන් රාශියක් තියෙනවා නම් ඒවා ඉෂ්ට කරගන්න මුදල් දෙන්නේ නැත්නම් මේ අයවැය ඇත්තටම අයවැය ලේඛනය තේරුමක් නැහැ. අවුරුද්දකට වතාවක් අපි අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන රටේ ඉදිරි සංවර්ධන සැලැස්ම රටේ දියුණුව වෙනුවෙන්. හැබැයි ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නේ නැත්නම් මේක බලාපොරොත්තු වන ඒ කාර්ය සාධනය සාර්ථක කරගන්නට බැරි වෙනවා. ඉතින් මහවැලි සංවර්ධන අමාත්‍යාංශයටත් වගේ වෙන් කළා තියෙන මුදල්. විශේෂයෙන් මම මතක් කරන්නට ඕන අපේ විජිත හේරත් මන්ත්‍රීතුමා සඳහන් කරා මේ පාසවලට වෙන් කරන මුදල් පිළිබඳව. ළඟම් පාසල හොඳම් පාසල විරාපෘතියේ වෙනෙන් ඌව පළාතේ මේ වෙනකොට රුපියල් මිලියන 418ක් ගෙවන්නට කොන්ත්‍රාත්කරුවා ඉදිරිකරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා එන අය ඒ සියලු ඉදිකිරීම් අතර කරලා තියෙනවා. ඒ කොන්ත්‍රාත්කරුවන් ලියුම් දීලා තියෙනවා මේවා කරන්නට බෑ, මුදල් ලැබෙන්නේ නෑ කියලා. ඒ ඌව පළාත. ඌව පළාත කියන්නේ පළාත් නමෙන් මම හිතන්නේ සංවර්ධනය අතින් අනෙක් දිස් පළාත්වලට සාපේක්ෂව සංවර්ධනය අඩු දිස්ත්‍රික්කයක්. ඉතින් ඒ නිසා ඒ පළාත්වල දරුවන්ට අධ්‍යාපනය ලැබලා දෙන්න මානව සහ භෞතික සම්පත් අවශ්‍ය වෙනවා. හැබැයි ඒ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අමාත්‍යාංශලින් වෙන් කරපු මුදල් ප්‍රමාණවත් හරියට ලැබෙන්නේ නැත්නම් ඒ ඌව පළාතේ ඉගෙන ගන්න අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මේකට බලපෑමක් වෙනවා. අපි දකිනවා 1818 එදා ඉංග්‍රීසින්ට විරුද්ධව දවල අධිරාජ්‍යයට විරුද්ධව එදා සටන් බිමට පිවිසුනේ ඒ ඌව වෙල්ලස්සේ ජනතා. හැබැයි අද යහපාලන ආණ්ඩුව තුළ ඒ ඌව පළාතට අසාධාරණයක් වෙනවා නම් ඒක බරපතල කාරණයක්. ඒ නිසා අපි සිහිපත් කරනවා විශේෂයෙන්ම ඒ වගේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වෙන් කරපු මුදල් ඒ පළාත්වලට ලබලා දීලා ඒ ගොඩනැගිලි හෝ මානව සංවර්ධනයට හෝ වෙන් කරපු මුදල් ලබලා දීලා ඒ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබලා දෙන්න කියන ඉල්ලීම කරන. ඉතින් ඒ අනුව විශේෂයෙන් මතක් කරනවා 2016 ඉදිරිපත් කළ අයවැය යෝජනා 493 358ක්ම මේ විදිහේ කාර්ය සාධනය අත්පත් කරගන්න බැරි වෙලා තියෙනවා 2017ත් එහෙම. ඒ නිසා අපිට මේ අයවැය වෙන් කරපු මුදල පිළිබඳවත් අපිට විශ්වාසයක් තියන්නට බැරි වෙනවා. මොකද මුළු ආදායම විදිහට 2018 වර්ෂය වෙනුවෙන් බිලියන 2326ක් වෙන් කළා තියෙනවා. මුළු වියදම විදිහට බිලියන 301ක් වෙන් කළා තියෙනවා. අයවැය පරතරය බිලියන 675ක් තියෙනවා. හැබැයි දළදේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස 2014 වර්ෂයට සාපේක්ෂව 4.8 දක්වා බලාපොරොත්තු වෙනවා කියලා මේක සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා අයවැය පරතරය දළදේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස ටික අඩු කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. වර්තන වියදම ගත්තම 2014ට සාපේක්ෂව 1382 ඉඳලා බිලියන 2250 දක්වා වැඩි වෙලා
තියෙනවා. ඒ නිසා කාලය අවසන්
වර්තන වියදම්
කාලය අවසන් මන්ත්‍රීතුමා
විනාඩියක් දෙන්න. රජයේ වියදම් ටික පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. ආදායම් ටික නම් වැඩි කරගෙන තියෙනවා. ඒ ආදායම් වැඩි කරලා තියෙන්නේ විශේෂයෙන්ම බදු පණවල. 2014ට සාපේක්ෂව 2018 බදු ආදායම් බිලියන 984කින් ඉහළ නංවලා තියෙනවා. ඉහළ නැංවීමට අපේක්ෂා කරලා තියෙනවා. මේකෙන් බිලියන 623ක්ම බාණ්ඩ හා සේවා මත අය කරන බදු. නිසා ජනතාව ඉතා පීඩනයේ ජීවන වියදම වැඩි වෙලා ජීවන තත්ත්වයේ පහත් මට්ටමින් ගත කරන මේ රටේ ජනතාවට නැවත වතාවත් බාණ්ඩ හා සේවා මත බදු බිලියන 623ක් වැඩි වෙන. ඒ නිසා අපි ආණ්ඩුවෙන් මතක් කරනවා ජනතාව මත පටවන බදු බර අඩු කරන්න. විශේෂයෙන් ඉදිරියේදී තවත් වැඩ් බදු යම් යම් සේවා සඳහා ගාස්තු වැඩි වෙන්න නියමිතයි. ඒ නිසා ජනතාව මත බර පටවන බදු බර පටවන ගාස්තු වැය පටවන ඒ වගේම රට මත ණය පටවන මේ 2018 අයවැයට විපක්ෂයේ මන්ත්‍රීවරු විදිහට අපි විරෝධතාවය පළ කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්තයි.
බොහොම ස්තුතියි. ගරු දයාසිරි ජයසේකර ඇමතිතුමා.
ගලු ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි, මම සන්තෝෂ වෙනවා අද දවසේ මේ අයවැය පිළිබඳව යම් අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න ලැබීම ගැන. විශේෂයෙන්ම අපේ වර්තමාන මුදල් අමාත්‍ය මංගල සමරීර මැතිතුමා ප්‍රායෝගිකව මේ රටේ ආර්ථිකය ගැනත් ඒ වගේම අනාගතය ගැනත් කල්පනා කරලා මේ ක්‍රියාදාමයට මූලික නායකත්වයෙන් ක්‍රියා කරන එක ගැන අපි විශාල සන්තෝෂයක් තිබෙනවා. ඊට කලින් මම දැක්ක 2017 අයවැයක් ඉදිරිපත් කරා. ඒක හොල්මන් අයවැයක් කියලා තමයි සමහර අයට කිව්වේ. ඒකෙන් සමහර හොඳ දේවලුත් සිද්ධ වුණා, නරක දේවලුත් සිද්ධ වුණා. ජනතාවත් හොල්මන් වුණා සමහර ලාවට. සමහර ගත්ත තීන්දුව ගැන අපේ ඒ තරම් කැමැත්තක් තිබුණ නැහැ. සමහර කාරණා ගැන අපි විශාල විරෝධතාවයක් තිබුණා. මේ වගේ විශාලම ප්‍රශ්න වෙන්නේ ගරු මුලසන මන්ත්‍රීතුමනි, මේ ගේන අනපනත්තික ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල දැන් පෞගේ 2017 වර්ෂයේ ගෙනාපු අයවැය යෝජනා වලින් අපි පනත් සම්මත කරගන්න සෑහෙන කාලයක් අපිට විඳින්න සිද්ධ වුණා. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසේ වෙනකොට මේ සියල්ල අවසන් කරන්න ඕනේ. සමස්ත ආදායම නැත්තම් අපි කතා කරපු ආදායම් මාර්ග ටික අපිට ලබා ගන්න, එකතු කරන්න, බදු ආදායම් වැඩි කරගන්න අපේ වියදම් වලට අවශ්‍ය කරන කටයුතු ටික කරා. නමුත් ඒ කරගන්න බැරි වීම තුළ විශාල අර්බුද ගණනාවක් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම හිතනවා මේ අවුරුද්දේ මේ ක්‍රියාදාමය ඉක්මන් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද විශේෂයෙන්ම ප්‍රායෝගිකව හිතන කල්පනා කරන අමාත්‍යවරයෙකුත් ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයෙකුත් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුත් සහ හොඳ කාර්ය මණ්ඩලයක් මුදල් අමාත්‍යංශය වැඩ කටයුතු ටික කරන නිසා මම හිතනවා මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. මම කියන්න කැමති කාරණා කීපයක්. එකක් තමයි විශේෂයෙන්ම අපේ රටේ මේ අයවැය යෝජනා වල විශාල වැදගත් කාරණයක් තියෙනවා. ඒක තමයි මෙච්චර කාලයක් ගරු මුලසන මන්ත්‍රීතුමනි අපිට මේ රටේ අධ්‍යාපනය පිළිබඳ විශාල අර්බුදයක් තිබුණා. පළවෙනි එක තියෙන්නේ මේ අර්බුදය මේ අධ්‍යාපනයෙන් අපි සේවයට ඕන කරන නැත්නම් රස්සාවට ඕන කරන පුද්ගලෙ බිහි කරන්නේ නැහැ. තවමත් ඒක එහෙමමයි. ඒක වෙනස් කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ රස්සාවට අවශ්‍ය වෙන පුද්ගලයා පාසලෙන් ඉගෙනගත්තු දරුවාව බිහි කරගන්න බැරි නම් ඒක තමයි දැවැන්තම සමාජ අර්බුදය බවට පත් වෙන්නේ. ඒ පළවෙනියෙන් අපි ඒකට අවශ්‍ය කරන ඉතාම කඩිනම් සහ විකල්ප සහ විප්ලවීය වෙනස්කමක් මේ අධ්‍යාපනයේ සිද්ධ වෙන්න ඕනේ. ඒක ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳලම ද්විතීයික අධ්‍යාපනය දක්වා ක්‍රියාත්මක යුතු කාරණයක් බවට පත් වෙලා තියෙනවා. එනිසා ඒ ප්‍රතිපත්තිමය වශයෙන් ගත යුතු කාරණයක්. දෙවන කාරණේ තමයි විශේෂයෙන්ම අධ්‍යාපනයේ අපි කතා කරනකොට දත්ත හොයලා බලනකොට අත්ත වශයෙන් අපිට අපේ රටේ පාසල් සංඛ්‍යාව පාසල් 11010ක් තියෙනවා. රජයේ පාසල් 10157ක්, පෞද්ගලික පාසල් 104ක්, පිරිවෙන් 749කින් සමන්විත වෙච්ච පාසල් පද්ධතියක් තමයි අපිට තියෙන්නේ. එනිසා අද මේ අධ්‍යාපනය ලබා දීමේදී විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද වෙන කාරණයක් නෙවෙයි, අපි කියනවා රටේ නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ කියලා. අපි අතිවිශාල මුදලක් බිලියන 2000ක් හැම අවුරුද්දෙම අපි මේ අධ්‍යාපනය වෙනුවෙන් සමස්ත වියදම ගත්තොත් බිලියන 200ක් අපි සාමාන්‍යයෙන් වෙන් කරනවා. මේ අධ්‍යාපනය වෙනුවෙන් සමස්තයක් විදිහට ගත්තම මේ සියලුම අධ්‍යාපන කටයුතු වෙන්නේ දරුවෙක් වෙනුවෙන් රුපියල් 45000ක් එක අවුරුද්දකට සාමාන්‍යයෙන් දළ වශයෙන් ගණන් හදලා තිනවා. ආණ්ඩුව විදිහට අපි දරනවා 143ක් විතර දරුවෝ මේ රටේ පාසල් අධ්‍යාපනය ලබනවා. හැබැයි මේක නිදහස් අධ්‍යාපනයක් කියලා කියන්න බැරි වෙලා තියෙනවා. මොකද හේතුව මේ අධ්‍යාපනය ලබන අසේ ටියුෂන් පන්තිය පළවෙනි කාරණේ බවට පත් වෙලා තියෙන නිසා. එනිසා අපි ආණ්ඩුවක් විදිහට මම නම් හැම වෙලාවකම කියන්නේ දැඩි තීන්දුවක් ගත යුතුයි. එක්ක මේ ටියුෂන් ටික අහෝසි කරලා ටියුෂන් කට්ටිය ඔක්කොම ගෑනලා පාසල් වල උගන්වන්න දාන්න ඕන, නැත්නම් පාසල් වහලා ඔක්කොම ටියුෂන් යන්න ලෑසි කරන්න ඕන. මේ දෙකෙන් එකක් කරොත් අපිට මේ රටට යම්කිසි වාසියක් වෙයි. මේ රටේ ජනතාවටත් දරුවන්ටත් අම්මලා තාත්තලාට. මොකද හේතුව උදේට ගියාම පාසලට හවස ආපහු 12න් පස්සේ ආපහු 1න් පස්සේ ටියුෂන් පන්ති අනේක අනිවාර්ය වෙලා තියෙන දැන්. කොයි තරම් ඉගෙන ගත්තත් ඒක අපේ කාලේ එහෙම ප්‍රශ්නයක් තිබුණ නැහැ. ඔබතුමා ඉගෙන ගන්න කාලේ, අපි ඉගෙන ගන්න කාලේ. හැබැයි මේ ප්‍රශ්නේ අද විශාල බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. උදේ ඉඳලා පාසල් යනවා, හවස දෙකේ ඉඳලා ආපහු ටියුෂන් යනවා.
අපේ කාලේ ටියුෂන් ගියොත් එක
වැරද්දක්. ළමයිගේ ජීවිතයක් නැහැ.
අපේ කාලේ ටියුෂන් ගියොත් වැරද්දක්. ඉස්කෝලට
අහුව. ඔව් අපේ කාලේ ටියුෂන් නැහැ. නැබැයි අපේ කාලේ ටියුෂන් තිබුණේ නැහැ. අපි එහෙම විශ්වාසයක් තිබුණා පාසල් අධ්‍යාපනය 100%ක් අපිට ලැබෙනවා කියලා. නොලැබුණත් මම ඔබතුමාට උදාහරණයක් කියන්න 1969 පොතකින් තමයි මට ආර්ථික විද්‍යාව ඉගැන්වුව මගේ අපේ ගුරුතුමා. මම ඒ ගුරුතුමාට මගේ ටියුෂන් පන්තියේ පොට් එක දීලා ආවා. කකුල් දෙක අල්ලලා වැඳලා අපේ සර් මේක පාවිච්චි ගන්න කියලා. දැන් ඉඳලවත් 1988 ඉඳලා. ඉතින් මම හිතන්නේ මේක ඒ කාලේ තිබිච්ච තත්ත්වයක්. ඒ කියන්නේ අප්ඩේට් වීමක් නොමැතිව. දැන් අද ඒකනේ මේ තත්ත්වය. මේ නිසා අද අධ්‍යාපනය වෙනුවෙන් විශාල අර්බුදයක් අපිට තියෙනවා. මේ අර්බුදයනොත් අපි වහම ගොඩ එන්න ඕන. කොයිතරම් මිලියන ගණන් බිලියන ගණන් වියදම් කරත් ළඟම පාසල හොඳම පාසල හැදුවත් මහින්දෝදේ විද්‍යාගාරය හැදුවත් පෝෂිත කලාප හැදුවත් ද්විතීයික පාසල් හැදුවත් මොනවා හැදුවත් මොන සංකල්පකින් ආවත් ලංකාවේ එක්ක ටියුෂන් නතර කරන්න ඕනේ. නැත්තම් ටියුෂන් කට්ටිය ඔක්කොම ගියන්ලා පාසලේ උගන්වන්න දාන්න ඕනේ. නැත්තම් පාසලේ උගන්වන කට්ටිය ඔක්කොම පාසල් වහලා ටියුෂන් යන්න කියලා එක තීරණයක් ගන්න ඕනේ.
ඉතින් එමෙතුමා ටියුෂන් යන්න යන ළමයි නොයන ළමයි විභාගේ ෆේල් වෙනවනේ.
හොඳටම ඉන්නවා පාසල කට්ටිය. මේ මානසික ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඉතින් මේකට විසඳුමක් නැහැ. ඉතින් ඒ නිසා අද ටියුෂන් කඩ ඇති වෙලා තියෙනවා. මම ඒවට විරුද්ධ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන මේ දෙකෙන් එකක් මේ රටේ විප්ලවීය වැඩපිළිවෙලක් අධ්‍යාපන ඇමතුමා විදිහට ගත යුතු මේ ආණ්ඩුවමත් ඒක කරයි කියලා මම විශ්වාස කරනවා. අනික් කාරණේ තමයි මම කියන්න කැමති දැන් මම මේ කතා කරගෙන ආවේ අතරම මේ අධ්‍යාපනයේ තියෙන මේ ප්‍රශ්නේ නිසා විශාල අර්බුදයක් තියෙනවා. මේ උසස් වලට අපි සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් ඉදිරිපත් වෙනවා මේ රටේ ආදරණීය දරුවෝ. ඒකෙන් විශ්වවිද්‍යාල පද්ධතියට යන්නේ 30000යි. දැන් ඒක වැඩි කරගන්න අපි පහුගිය 2015 ඉඳලා විශාල වැඩ කොටසක් පටන් ගත්තා. පහුගිය අවුරුදු දෙකේ තාක්ෂණික ඉංජිනේරු වෛද්‍ය තෝරාගත් කළමනාකරණ සහ සමාජ විද්‍යා උපාධි වැඩසටහන් මේ සියලු වැඩසටහන් සහ පීඩ ප්‍රමාණය වැඩි වීම නිසා 120කින් මේ ප්‍රමාණය වැඩි වුණා. මේ 36 ප්‍රමාණය අපේ බලාපොරොත්තු තියෙන්නේ මේක 50 දක්වා ඉදිරියට ගෙනියන්න. අද වෛද්‍ය පීඩ 3ක් සඳහා දැන් මේ අයවැයෙන් වැඩපිළ සකස් කළා දින වෛද්‍ය පීඩ 3ක් සඳහා වයඹ සබරගමුව මොරටුව මිලියන 1200ක් වෙන් කළා. ඒ වෛද්‍ය පීඩ 3ක් ඉදි කරලා අර අපේ බලාපොරොත්තු තියාගෙන පාසලේ ඒ 3 අරගෙන නමුත් විශ්වවිද්‍යාලයට යන්න බැරුව ලතවීමෙන් ඉන්න අපේ දරුවන්ට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වැඩපිළිවෙල සකස් කරන වැඩපිළිවෙල මේක ගැලලා තියෙනවා. ඒ වගේම නව පීඨ 7ක් මේ ඇතුළත් මේ අයවැයෙන් ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම තොරතුරු සංනිවේදන තාක්ෂණය, ඒ වගේම ඉංජිනේරු තාක්ෂණය, ජෛව තාක්ෂණය කියන කාරණා මේ ලෝකයේ අද විශාල වශයෙන් ඉල්ලුම් තියෙන පීඨ විදිහට මේ පීඨ 7 ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ පීඨ 7 ඉදිරිපත් කරයින් පස්සේ මම හිතන්නේ අපිට මිලියන 5000කට යොදවලා තිනෝ අපේ ඉලක්කය එක 30000 දක්වා 50000 දක්වා වෙන 30000 තියෙන ප්‍රමාණය 50000 දක්වා වැඩි කරලා වැඩියෙන් අධ්‍යාපනයේට ඉන්න දරුවෝ ටික පාසල් වලට පාසලෙන් එළියට එන දරුවන්ව එළියට ගෙනියන වැඩපිළක් සකස් කරනවා. ඒ වගේම අපි දන්නවා ආර්ථිකය ශක්තිමත් පවුල් වල අය 10000ක් විතර පිටරටවල විශ්වවිද්‍යාල වලට යනවා. 60000ක් විතර රාජ්‍ය නොවන උපාධි පිරිනමන උසස් අධ්‍යාපන ආයතන වලට යොමු වෙනවා. ඒ වගේම මේ ක්‍රියාදාමය තුළ ලක්ෂ 2ක් දරුවෝ අද අප සාමාන්‍ය පෙළින් හැලෙන විශාල දරු ප්‍රමාණයක් ඉන්නවා. ඊළඟට උසස් පෙළින් හැලෙන විශාල දරු ප්‍රමාණයක් ඉන්නවා. මේ දරුවන්ගේ අනාගතය ගැන කිසි වැඩපිළිවෙලක් නැහැ. දේශපාලඥයෝ විදිහට ඔබතුමා ගාවටත් අපි ගාවටත් සඳ දවස්වල බදා දවස්වල කොමාරි කාගේරි මන්ත්‍රීතුමෙක්ගේ ලියුමක් උස්සගෙන ඇමති කෙනෙක්ගේ ලියුමක් උස්සගෙන අපිත් කරන්නේ උදේ ඉඳන් රැය වෙනකල් වෙන එකක් නෙමෙයි. ජාතික ප්‍රතිපත්ති හදන එක නෙමෙයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඇමතිවරු විදිහට කරන්නේ හැම මන්ත්‍රීවරයටම කතා කරලා රස්සා හිඟා කණ එක තමයි දැන් අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. වෙන වැඩක් කරන්නේ නැහැ. මොකද හේතුව හැම කෙනාම ඉන්නේ අනේ මහත්තයෝ කොහොම හරි රජයේ රස්සාවකට අපේ ළමයා අතු ගන්න හරි කමන්නේ නැහැ දාලා දෙන්න කියලා. මේක තමයි ඇතිලා තියෙන මානසික විකෘතිය මේ රටේ. ඉතින් ඒ නිසා මේ විකෘතියට පිළිමක් යොදන්න ඕන. මේකට මේ විකෘතියට පිළිමක් යොදුවේ නැත්නම් අපිට එනම් වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. අර 2005 ලක්ෂ 9ක් තිබුණ රාජ්‍ය සේවය 2015 වෙනකොට ලක්ෂ 15 දක්වා වැඩි වුණා. රාජ්‍ය සේවය එක දවසේ 58000කට රස්සා දුන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒත් ප්‍රශ්න විසඳ ගන්න බෑ. මේ ප්‍රශ්නේ තවත් දැන් උග්‍ර වෙලා දැන් අද වෙනකොට 62000කට වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාල උපාධිධාරීන් පාරවල් දිගේ උද්ඝෝෂණය කරන අපිට රස්සා දියව් කියලා. කොහෙන්ද කරන්නේ? රටක් විදියට රාජ්‍යයක් විදියට අපිට නිවැරදිව මේකනේ හිතන්න බැරි නම් මන්ත්‍රීවරු විදියට අපිට කල්පනා කරන්න බැරි නම් ඇමතිවරු විදියට කල්පනා කරන්න බැරි නම් විපක්ෂයේ ඉඳලා අපිට උද්ඝෝෂණය කරන්න පුළුවන් අපිට රස්සා දියව් කියලා ඒවට ගිහිල්ලා ඉඳගෙන ඉන්න පුළුවන් මරාගෙන මැරෙන්න පුළුවන් මේ සියල්ල කරන්න පුළුවන්. හැබැයි විකල්පයක් නැහැ. විකල්පේ තියෙන්නේ ආපහු රජය ඇතුළට මේවා ටික ඔක්කොම තල්ලු කරලා ආයි අහිංසක මිනිස්සුන්ගෙන් බදු ගහන එක. දැන් බදු ගහන එකනේ බයින්. දැන් බදු ගහන එකට බයිනවද කවුරුත්? දැන් තව ලක්ෂ 3-4ක් එහෙනම් කරන්න තියෙන්නේ කෙලින්ම රජයට ඉඳලා පඩි ගෙවන්න ලෑසි කරන්න ඕන. ඒතර කවුරු කතා කරන්නේ නැහැ. මොකද බදු ගෙවන එක තමයි දැන් ලොකෝම ප්‍රශ්න බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි මේ ක්‍රියාදාමය තුළ අපිට අලුත් වැඩපිළිවෙළ දෙකක් මේ ක්‍රියාදාමය තුළ අපිට ගෙනල්ලා තියෙන මංගල සමරුවේ ඇමතුමා. එකක් තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. ඒක තුළ අලුත් ව්‍යවසායකයන් බිහි කරන තෝතැන්නක් හදන වැඩපිළිවෙළක්. කල්පනා කරන්නේ කවුරුත් කාන්තාවක් කල්පනා කරන්නේ තරුණයෙක් කල්පනා කරන්නේ නැත්නම් වැඳපු කාන්තාවක් කල්පනා කරන්නේ මේ රටේ විශාල අර්බුදයක් තියෙනවා පවුල් අර්බුදය මේ අර්බුදය ඇතුලේ කාන්තාව එළියට එන්නේ නැහැ පවුලේ මොකද හේතුව දන්නවා මහත්තයාගෙන් කීයක් හරි අරගෙන හිටිය හැකි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොනවා කරලාවත් කමක් නැහැ මහත්තයා ගෙදරටලා හිටපුවාම ප්‍රශ්න ඉවරයි කිය. ඒ හේතුවලා තියෙන මොකද? ස්වයංව Taman නැගිටින්න පුළුවන් ශක්තියක් කාන්තාවකටවත් තරුණයෙකුටවත් කාන්තාවකටවත් හදලා නැහැ මේ රටේ. මේකට තමයි මේ වැඩපිළ සකස් කරලා තියෙන්නේ. ඒ අනුව අපි වැඩපිළ සකස් කරලා තියෙනවා හිතන්න තනියම දියුණු වෙන්න Tamanට පුළුවන් කියලා කල්පනා කරන්න එළියට එන්න ඇවිල්ලා වැඩ කරන්න අලුතෙන් හිතන්න පුළුවන් වාතාවරණයක් සකස් කරන්න. මේක තුළ අපි විශාල වැඩපිළ සකස් කරලා දෙනවා. ඉතාලම කුඩා පොලිවකට ණය ලබා දීමේ වැඩපිළිවෙළ, ඉන්කියුබේටර් වැඩපිළිවෙළ, මේවා ගැන කවුරුත් දන්නේ නැහැ, මේවා ගැන ඉගෙනීමක් නැහැ. මම කියන්න කැමතියි අපේ ඉරාන් වික්‍රමරත්න මැතිතුමාට, එතුමා මේ ගැන හොඳ දැනුමක් තියෙන බැංකු ශාස්ත්‍රයේ ඉතාම පළපුරුද්දක් තියෙන නායකයෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. මම කියන්න කැමතියි කරුණාකරලා මේ ව්‍යාපෘතියට මැදුලත් කරන්න හැම ප්‍රාදේශීයකම් කොට්ටාසයකටම අපිට ඉන්ෆෝමේෂන් සෙන්ටර් එකක්. මේ ඉන්ෆෝමේෂන් සෙන්ටර් එකෙන් තමයි අප සාමාන්‍ය පෙළ එළියට ඇවිල්ලා බලන දරුවන්ට අප සුදස් පෙළ බලන එළියට යන දරුවන්ට මේ ඉන්ෆෝමේෂන් සෙන්ටර් එක දැන් එංගලන්තේ ගියාම බ්‍රිතාන්‍යේ අපේ ගියාම නගරවලට හැම නගරෙම තියෙනවා අප සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරලා මොනවද ඊළඟට කරන්න තියෙන්නේ කියලා. මේ විස්තරය අපි දන්නේ නැහැ කවුරු. අපි කියලා දෙන්නෙත් නැහැ. මම මහාමතිකවරයා කාලේ මම සියලුම අපේ පාසල් 1247ේම දරුවෝ එළියට එනකොට එයාට වෙනම වැඩපිළිවෙල සකස් කරා හැම කෙනෙකුටම උගන්වන්න ඊළඟට අපසු උසස් පෙළ කරපුවාම ඔබට කරන්න පුළුවන් කෝස් එක මොකද? නැත්තම් මොකද ඒගොල්ලෝ කරන්නේ? මොකක් හරි වින්ඩෝ කෝස් එකක් කරුවා ගෙදරටලා හිටියා. අරගෙන එනවා ආයුධුම් පත්‍රේ මොනවද කරලා තියෙන්නේ කියලා අහපුවාම සර් මේ කම්පියුටර් කෝස් එකක් කරලා දිනු. මේ තව මොනවද කරලා දෙන්නේ නැහැ සර්. ඔච්චර තමයි දැන් මොනවද කරන්නේ ගෙදරටලා ඉන්නේ. ඔච්චර තමයි කල්පනා කරන්නේ. ඉතින් එහාට හිතන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ සකස් කරන්න නම් මේ ඉන්ෆෝමේෂන් සෙන්ටර් එකක් හැම ප්‍රාදේශීයකම් කොට්ටාසයකම ඇරලා මේ එන දරුවන්ට ඇවිල්ලා සර්ච් කරලා බලලා හොයලා මොනවද තමන් කරන්න පුළුවන් කියලා වැඩපිළක් සකස් කරන්න ඕනේ. ඒක නැතුව අපිට මේ වැඩපිළ සූදානම් කරන්න බෑ. ඒ වගේම රැකියා සූදානම් කිරීම ආරමුදල කියන වැඩපිළ මම හිතන්නේ ඉතාම වැදගත් වැඩපිළක් අපි කල්පනා කරනවා. රුපියල් 3500 ගානේ යපුන් දීමනාවක් මාසයකට ගෙවලා පාඨමාලා කාලය ඇතුළත ඒ වගේම මාසික දීමනාවක් රුපියල් 6000ක් රජයෙන් ගෙවන වැඩපිළක් රුපියල් 10000ක් ඒ සේවා නියුක්තිය තමන්ගේ මේ එන දරුවාව ට්‍රේනින්ග් එක ඉවරලා ආපුවාම ඔව්ව බඳවගෙන ස්ථිර සේවකයෙක් නෙමෙයි නමුත් ඔහුගේ ඔහුගෙන් වැඩ ගන්න ගමන් ඔහුට උගන්නන ගමන් ඔහු තව තවත් ශක්තිමත් කරන ගමන් ඉදිරියට ගෙන යන වැඩපිළ සකස් කළා දින මම හිතන්නේ මේක ඉතාම වැදගත් වැඩපිළක් විදිහට මම කල්පනා කරනවා. සමහර අය හිතන් ඉන්නේ සාමාන්‍යයෙන් අයවැය ඉදිරිපත් කරනකොට අප්පුඩිය ගහන්න නැත්නම් මේසෙට තට්ටු කරන්න රුපියල් 2කින් සීනි අඩු කරුවා රුපියල් 5කින් භූමිතල් අඩු කරුවා රුපියල් 10කින් පෙට්‍රල් අඩු කරුවා. මේක තමයි අපේ ඉතිහාසයේ අයවැය කතාවේ මහා මල්ලක් උසන් ඇවිල්ලා කරපු දේවල්. අපි දැන් මේක මෙතනින් එළියට ගෙනියන්න ඕන. ඒ නිසා මේ වැඩි කිරීම් අඩු කිරීම් චූන් එකට අප්පුඩි ගහන ඒවා මේ පාර්ලිමේන්තුවේ සිද්ධ නොවිය යුතු කාරණා විතරක් නෙමෙයි ගැඹුරින් කල්පනා කරලා අපි හිතන්න පුළුවන් වාතාවරණය සකස් කරන්න පුළුවන්. ඒක කල්පනා කරන්නේ නැති අය තමයි කල්පනා කරන්නේ අනේ අර කඩු කෙරුවේ නැහැ දුන්න දෙයක් නැහැ නේ අයවැයෙන් අපිට මොනවද හම්බුනේ කීයද අඩු කරලා තියෙන්නේ මේ අයවැය සතභාගකට වැඩක් නැහැ. මේක පටන් ගන්නකොටම අර පල්ලෙහා ගියාම අපේ අල්ලගෙන ඉන්නවා මේ 500ක් විතර ඉන්න මාධ්‍යවේදියා ඇවිල්ලා අහන්නේ මොකද අයවැය තත්ත්වය. ගිය ගමන් කියන එක්කෙනෙක් අලියා ගිල්ල දියුල් ගෙඩිය වගේ. තව එක්කෙනෙක් කියලා දිනා ආශ්චර්යමත් අයවැය. සමහරු කියන හොල්මන් වෙච්ච අයවැය. කොහොම එක එක්කෙනා කතා කියන ඕකනේ ඉතිහාසෙ ඉඳලා අපි කෙරුවේ. ඉතින් මේක මෙතනින් එහාට යන්න නම් මීට වැඩිය පොඩ්ඩක් කල්පනා කරන්න කියලා මම කල්පනා කරන්නේ. මොකද විපක්ෂ ඉන්නකොට අපිත් ඔය කෑල්ලක් හොයා ගන්නවා. අර තඩමල තඩමල මීපැටියෙක් වැදුවා වගේ කියලා එකක් කියන හොම 10ක් විතර හොයාගෙන තියෙනවා. ඉතින් අපේ මන්ත්‍රීවරු ඒ කෑල්ලක් හොයාගෙන තමයි පල්ලෙහාට යන්නේ ආපු ගමන් කියන්නේ. විපක්ෂ කට්ටිය ආණ්ඩුවේ කට්ටිය කියනවා මාර ආයවැයක් මාර ගොඩක් තියෙනවා හොඳ දෙයක් අරේ මේ කියලා කියනවා. ඒක තමයි අපි මේ ඔක්කොම ටීවී එකේ දාන්නේ. ඕක නෙමෙයි අපි කල්පනා කළ යුත්තේ. ඒ නිසා මම හිතනවා මේ ක්‍රියාදාමය තුළ අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. අනික් කාරණේ තමයි විශේෂයෙන්ම ඉදිරි වර්ෂ 3 තාක්ෂණිකා වෘත්තීය පාසල් 5ක් බදුල්ල මහනුවර ත්‍රිකුණාමලයේ රත්නපුර අනුරාධපුර මේ ක්‍රියාදාමය තුළ මම හිතන්නේ අපිට වෘත්තීය පුහුණුව ශක්තිමත් කරලා රටේ තරුණ තරුණියන්ට අර අපි කිව්ව ලක්ෂ 2ක තරුණ තරුණියන්ට ස්ථාවර වැඩපිළක් හදන ශක්තිමත් වැඩපිළක් අපිට හදා ගන්න පුළුවන් වෙයි. මම ඒ වගේම කියන්න කැමතියි දැන් මේ අයවැයත් ඒ වගේම විශාල වැඩ කොටසක් තියෙනවා. බලන්න දැන් සමහර මම දැක්ක මේ ළඟදිත් මාත් එක්ක ගියාම අපේ සහෝදර අපේ මන්ත්‍රීවරයෙක් ඇහුවා මේ බෝක්කුවක්වත් හදලා තියෙනවද කියලා. මේ ණය අරගෙන මොනවද තමුන්නාන්සේලා කෙරුවේ කියලා. මම කියන්න කැමතියි මහා මාර්ග පිළිබඳව මගේ මේ යම් දත්ත තොගයක් එකතු කරලා මම කතා කරේ. මම බලන්න අපේ ගරු මන්ත්‍රීතුමා 2005 ඉඳලා 2015 වෙනකල් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ කිලෝමීටර් 170ක් අධිවේගී මාර්ග හැදුවා. අපි ඒක පිළිගන්නවා. ඒක ඉතාම හොඳ වැඩපිළක්. ඒ ප්‍රශ්න තිබිච්ච අපි විවේචනය කළා තියෙනවා. සමහර මාර්ග තිබුණා මේ උතුරු වසන්තේ හදපු මාර්ගයක් ඒ මාර්ගයේ මිලියන 112 120යි ගාන කිලෝමීටරයට හැබැයි ඒකේ ඇත්ත ගාන මිලියන 60යි මම කෙලින්ම අහලා කොන්ත්‍රාත් කරුවන් අහලා මේ පාර්ලිමේන්තුවම ගියාලා මම කතා කරුවා ඒ කාලිපක් සින්නකොට ඒ වගේ වැරදි තිබුණා අඩුපාඩු තිබුණා ඒ වගේම දැනුත් අඩුපාඩු තියෙනව නැහැ කියන්නේ නැහැ හැබැයි ඒක කෙසේ වෙතත් බලන්න කඩවත මීරිගම දක්වා කිලෝමීටර 36.59යි ඒ වගේම ගම්පහ ඉඳලා කුරුණෑගලට කිලෝමීටර 39.29යි පොතුවරින් ඉඳලා ගලගෙදරට කිලෝමීටර 32.5යි කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කිලෝමීටර 58.7යි මේ සඳහා මිලියන 13109ක් අපි මේ වැඩපිළිවෙළ සකස් කරලා තිනවා 2020 මේ සියලුම අධිවේගී මාර්ගවල වැඩපිළිවෙළ අපි අවසන් කරලා ඒවා යන්න පුළුවන් මාර්ග බවට පත් කරා ඊළඟට බලන්න සදර්න් එක්ස්ප්‍රෙස්වේ එකේ මාතර බෙලියත් ඉඳලා කිලෝමීටර 30ක් සෙක්ෂන් 1 එක බෙලියත් වේටිය දක්වා කිලෝමීටර 20ක් සෙක්ෂන් 2 ඊළඟට මේ එක්ස්ටෙන්ෂන් එක සූර්යාව ඉඳලා හම්බන්තොට කිලෝමීටර 96.3ක් මිලියන 29060ක් මේ මුදල දැන් කඩුද මුදල් දීලා වැඩ කඩුදු කරගෙන යනවා 2020 සම්පූර්ණයෙන් මේ අවසන් කරන. එතකොට බලපුවාම ඔක්කොම එකතු කරලා මම බැලුවා කිලෝමීටර 194ක් 2015 ඉඳලා 2020 දක්වා කිලෝමීටර 194ක් හයිවේස් මේ රටේ හැදෙනවා. නැත්තම් අධිවේගී මාර්ග. අධිවේගී මාර්ග වලට කිලෝමීටර 194ක් මේ අවුරුදු 5ට හැදෙනවා. 2005 ඉඳලා 2015 දක්වා කිලෝමීටර 170යි හැදුවේ. එතකොට මම අහන්න කැමතියි මේවා මේ මුදල් නෙවෙයිද? මේ බෝක්කු නෙමෙයි හදන්නේ මේ වගේ බෝක්කු තියෙනවා. බෝක්කුනේ පාලනුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අහන කටියට මම කියන්න කැමතියි කරුණාකරලා පොතක් අරගෙන බලන්න කරලා තියෙන වැඩ කඩු ටික බලලා කතා කරුවොත් මම හිතන්නේ හොඳයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ විතරක් නෙමෙයි බලන්න වඩරවුම් පාර සෙක්ෂන් 4 එක. ඊළඟට සූර්යෝය හම්බන්තොට කිලෝමීටර 9.63යි. මිලියන 5570යි. වරායට යන කණුමත ඉදියවන මාර්ගයේ කිලෝමීටර 5.8යි. ඒක මිලියන 2017 පටන් ගත්තේ මිලියන 200කින් ආරම්භ කරා 2020 අවසන් වෙනවා. මේ විදිහට ගත්තම බදුල්ල චෙන්කලාඩි මාර්ගයේ කිලෝමීටර 146.7යි. මිලියන 1900යි. 2019 ඒක ඉවර වෙනවා. රක්වාන කෑගල්ල රඹුක්කොණ කොළඹ ප්‍රදේශවල ඔපෙක් අර මුදලින් කිලෝමීටර 39.2ක් කරනවා. 2018 අවසන් වෙන වැඩකටු දෙක මිලියන 350යි. කොළඹ දිස්ත්‍රික් මාර්ග සංවර්ධනයේ කිලෝමීටර 65.45යි. 2019 අවසන් වෙන මිලියන 1600යි. දකුණු මාර්ග සම්බන්ධීකරණ ව්‍යාපෘතිය කිලෝමීටර 26යි මිලියන 1700යි. මොරටුව පිළියන්දල රත්මලාන මිරියාන කිරුලපන ගොඩගම 2018 සම්පූර්ණයෙන් අවසන් වෙනවා. අයිරෝඩ් ව්‍යාපෘතිය මිලියන 8000ක් අපි පළාත් කීපයක් දකුණු සබරගමු මැදම උතුරුමැද වයඹහ කළුතර. මේ විදිහට ගත්තම මාර්ග පද්ධතිය සකස් කරන්න විශාල අතිවිශාල මුදලක් කරන් තියෙනවා. ණයක් කරන් තියෙනවා. මේ ණය ගන්න ගමන් මේ ආපහු වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන අපිට ප්‍රශ්නේ උනේ වෙන එකක් නෙමෙයි ගරු මුලාසන මන්ත්‍රීතුමනි මේ හදන මාර්ගවල අපි කර්මාන්ශාලා ගියේ නැහැ. දකුණ අධිවේගී මාර්ගය හදලා මාතරට යනකොට වඩේ කර්මාන්ශාලා ටික හැදුනා නම් ගාල්ලේ මාතර හම්බන්තොට මේ ප්‍රශ්නේ අපිට බේරගන්න තිබුණා. අද ඒ වගේ ට්‍රක්ස් නෙමෙයි යන්නේ ඒ වගේ යන්නේ පොඩි කාර් මේ හදිසියෙ ගිහිල්ලා දවල්ට කාලා එන්න ගාල්ලට ගිහිල්ලා කාලා එන්න තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉතින් මේක මෙතනින් නෙමෙයි මෙතනින් එහාට තල්ලු විය යුතුයි. ඒ නිසා මෙන්න මේව ගැන කල්පනා කරලා වැඩපිළිවෙල සකස් කරලා දිනවා මම කියන්න කැමති අවුරුදු ගණනාවකට පස්සේ මේ රටේ ඍජු විදේශ ආයතන දැන් අපේ තිබුණේ ඩොලර් මිලියන 791යි 2017 වෙනකොට ඒ වැඩි වුණා ඩොලර් මිලියන 891කට දැන් ඒක තවත් අපි වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා ඩොලර් මිලියන 5000ක් දක්වා වැඩි කරගන්න මෙතෙන්ට ගේන්න පුළුවන් 1 බිලියන් වලට ගේන එක ඊළඟට අපි කළ යුතුයි ඒ සඳහා වන විශාල වැඩ කොටසක් දැන් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා පළවෙනි වතාවට මම හිතන්නේ අවුරුදු ගානකට පස්සේ ඔබතුමාට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කාලේ මේ මෙතෙන්ට ආවා වතු පිටිවල ජෝන් එක අපේ කාලේ මට මතකයි අපි ගිහිල්ලා හදුවා හොරණ ජෝන් එක එහි වෙළඳ කලාපේ මේ වගේ වෙළඳ කලාප විදියට කර්මාන්තපුර ගණනාවක් විශාල ප්‍රමාණයක් සකස් වෙනවා මේ අය වැන් එකට අවශ්‍ය කරන මුදල් ටික වෙන් කරලා දිනවා පළවෙනි වතාවට මම හිතන්නේ අවුරුදු ගානකට පස්සේ රජයක් තමන්ගේ අයවැයෙන් මේ කර්මාන්තපුර සඳහා මුදල් වෙන් කරපු වැඩපිළික් තියෙනවා නම් මම හිතන්නේ එය මේ කාර්යය තුල තමයි ක්‍රියාත්මක කළා තියෙන කියලා මම කියන්න කැමති. ඒ වගේම මම කැමති තව මතක් කරලා දෙන්න ගරු මන්ත්‍රීතුමනි දැන් බලන්න මේ විශාල දැන් මේ කවදක්වත් අපි කල්පනා කරන්න ඕනේ තමයි මේ සමහර දේවල් තියෙනවා අවුරුදු ගාණක් පරණ වෙච්චේ දැන් මෙතුමම කිව්වා 1800 ගණන් වල තිබිච්ච රේගු ආඥාපනක් තමයි තාම තියෙන්නේ.
වෙලාව නම් අවසන්.
ආ වෙලාව අවසන්. මම තව එක විනාඩියක් කරන් කියලා ඉවර කරන්න. ඉතින් මේවා සංශෝධනය කරන්න හදනකොට මොකද කියන්නේ? දැන් මේක අර මොකද දකින්න වගේ කොරෑ කිඹුලා දකින්න වගේ කුඹුර කවුද පිලිප් ගුණවර්ධන මැතිතුමා ගෙනාපු කුඹුරු පනත නැති කරලා අලුත් එකක් හදලා රටම විනාශ කරන්න තමයි හදන්නේ. ඒ කියන්නේ ඒක තියාගෙන ඒක උඩ බුදියගෙන ඉන්න ඕනේ. ඒක මේක මොකද මේක කරන්න හොඳ නැහැ අත තියන්න හොඳ නැහැ. අධ්‍යාපන පනත ඒ එදා ගෙනාපු එක එහෙම මො තියාගෙන ඒක උඩ තියාන කොටේ තියාන බුදිය ගන්න ඕනේ යටට තියලා. ඒක මොකද සංශෝධනය කරන්න ඕනේ නැහැ. ඒක රටට හොඳ විදිහටයි සංශෝධනය කරන්නේ. ඒක මේ රට විනාශ කරන කුමුරු පනත කියන එක අඳුරන්නේවත් නැහැ, දැකලවත් නැහැ, ඒකේ තියෙන දේවල් දන්නෙත් නැහැ, ඒකේ මොනවද වෙන්නේ කියලා දන්නෙත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ කුමුරු පනත ගෙනාව පිලිප් ගුණවර්ධන මහත්තයා ඒක විනාශ කරොත් එහෙම සංශෝධනය කරොත් එහෙම මරාගෙන මැරෙනවා කියලා බාර බුදිය ගන්න හදනවා දැන්. ඉතින් මේක මම මේ කියන්න කැමති කරු මන්ත්‍රීතුමනි, මේ 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 චින්තනයෙන් තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒක නිසා අපි සූදානම් නැහැ මේකට මේ කුමුරු පනත ගෙනල්ලා රටේ දෙන කුමුරු ටික මේ මොනාරි ප්‍රශ්නකට යොමු කරන්න තියෙනවා. අපි ඒකට විරුද්ධව කතා කරනවා. අපි එදා ආදම්බදු පනත ගෙනාවා, ඒකෙදි විච ප්‍රශ්න ටික අපි කතා කරා. කතා කරලා මුළු පාර්ලිමේන්තුවම සංශෝධන 100 ගණනක් ගෙනල්ලා අපි ඒක සංශෝධනය කරා. එහෙම තමයි ඒ ක්‍රියාදාමය සිද්ධ වුණේ. ඒ නිසා මතක තියාගන්න, අලුත් පනත් අපි ගේන්න ඕනේ, තියෙන පරණ පනත් සංශෝධනය කරන්න ඕනේ, වර්තමානයට ගැලපෙන පරිදි මේව හදන්න ඕනේ. හදන්නේ නැතුව තමන් ඉතිහාසයේ ඉගෙන ගෙනාපු බඩු ටිකම අරගෙන ඉස්සරහට යන්න හදනවා නම් බිහි වෙන්න වෙන කවුරුත් නෙමෙයි, තවත් වානරෝ පිරිසක් විතරයි කියන එක මම හොඳට මතක තියාගන්න ඕනේ. ඒ නිසා ඒ අර ගල් යුගයෙන් ඇවිල්ලා මිනිහෙක් පරිවර්තනය වෙලා හෝමෝ සාපියන්ලගේ ඉඳලා ඇවිල්ලා මිනිහෙක් වෙලා තියෙන දැන් අද ඔය වෙනස්කම සිද්ධ වුණ නිසා, සිද්ධ කරපු වින්දා. නැත්නම් එදා වගේම කොලාතු වැඳගෙන ඉඳ තිබුණා. ඉතින් ඒ නිසා අද එතනින් එළියට ඇවිල්ලා තමුන්නාන්සලා අපි ඔක්කොම ලෑස්ති වෙන්න ඕනේ මේකට නිවැරදි මාර්ගයකට මේ රට අරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක සකස් කරන්න. ඒ සඳහා මම කියන්න කැමති මේ ක්‍රියාදාමය අපි ගත යුතුයි කියලා මම කියන්න කැමති. ඒ වගේම මම කියන්න කැමති මේ මම අපේ බන්දුල ගුණවර්ධන ශූරීන් කතා කරුවා මේ කාරණේ ගැන. මම හිතන්නේ මොකද්ද ඒ කාරණේ? මේ වියදම් නොවුන ප්‍රමාණය, මේ වියදම් නොවුන ප්‍රමාණය ඉස්සරහත් අපි ගරු මන්ත්‍රීතුමනි මමත් ඉස්සර කරන්න ඔය වැඩේ තමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ මම විපක්ෂින්න කාලේ මම කෙරුවේ හැමදාම අර අයවැය පොත් කීපේ තුන හතර අරගත්තම බඩු ටික හොයාගත්ත හැකි වියදම් නොවුන ප්‍රමාණය. ඉතින් මොකද කරන්නේ? මට හොඳට මතකයි තාම මෙතන චමල් රාජපක්ෂ මහත්තයා එතකොට කෘෂිකර්ම ඇමති, මම එතුමාට කිව්වා ඔබතුමාගේ සහෝදරයාම ඔබතුමාගේ සල්ලි කපලා කිය. 130 ගන්නක් කපලා එතුමාගේ. කපු ප්‍රමාණය හොයාගත්ත හැකි. මොකද සමහර ලාවට ප්‍රොජෙක්ට්ස් තියෙනවා වැඩ කරන්න අපිට. දැන් අපේ අමාත්‍යංශවලත් මේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි, මේ රටේ තියෙන මේ ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින්ස් වල ප්‍රශ්නේ. මාසයක් ගේනවා, ඊළඟට තව මාසයක් ඒක හදන්න යනවා, ඊළඟට ප්‍රොකියුමන්ට් එක හදන්න තව මාසයක් යනවා. ඔහොමම ගිහිල්ලා අන්තිමට දෙසැම්බර් මාසෙ වෙනකොට සල්ලි නැහැ තමයි. ඇයි? මොකද එකපාර දෙසැම්බර් මාසෙ මුළු අමාත්‍යංශ සියලුම දෙනා එකතුලා සල්ලි ඉල්ලනවා. ඉතින් මුදල් අමාත්‍යංශ වදන්නද මොකද්ද කරන්නේ? මුදල් අමාත්‍යංශය කතා කරපුවාම ඒගොල්ලෝ කියන අනේ මහත්තයෝ සල්ලි නැහැ මේ දවස්වල. අපි අමාරුවෙන් තමයි දුවන්නේ. ඔව්. ඇයි? මොකද හේතුව? මිලියන කීයක් යනවද පඩි නඩි වලට? මේ පඩි නඩි ටික ගවා ගන්න සල්ලි ටික එකතු කරන්න ඕනේ මෙතනින්ම තමයි. ඉතින් මේක හරියට ක්‍රියාත්මක නොවීම තුළ දෙසැම්බර් මාසෙ වෙනකොට පැහැදිලිව හැම අමාත්‍යංශකම හැම අවුරුද්දකම කැපිලා සල්ලි එළියට යනවා. මේක තමයි තත්ත්වය. ඒ නිසා මම කියන්න කැමති මේ 2017 නම් සිද්ධ වුණා මේ ඉලක්කම් සෙල්ල විජ්ජාවක් තිබුණා. මම ඒකට කියන්න ඕනේ. මොකද දෙන්න බැරි ගණන් දෙන්න ගියාම මිනිස්සු සනසන්න අංක ගණිතෙන් බජට් හදන්න ගියාම සිද්ධ වෙන අකරතැබ්බේ තමයි මේ 2017 වුනේ. ඉතින් ඒක නිසා 2016ත් ඕක වුණා. ඒ නිසා දැන් මම දන්නවා මංගල සමරේ ඇමතුමා අතාත්තික ගණන් දාලා බොරුවට ඇමතුරු චූන් කරන්න හදන කෙනෙක් නෙමෙයි. ගාන දැම්මොත් ගාන හම්බෙන විදිහට ලැබෙයි, දෙන්න පුළුවන් ප්‍රමාණය දෙයි, බැරි ප්‍රමාණය බැහැයි කියයි. ඒ විදිහට අපි කටයුතු කරන්න ඕනේ. ඒකයි මේ වෙලා තිබුණේ. අධ්‍යාපන අමාත්‍යාංශයට මමත් දන්නවා විශාල මුදලක් දීලා තිබුණා. හැබැයි ඇවිල්ලා තිබුණේ විශාල අඩු ප්‍රමාණයක්. ඒක තමයි தත්ත්වය. මේ ඉම්ප්‍රෙස් එක මගේ අමාත්‍යංශයටත් ඇවිල්ලා තිබුණේ නැහැ. මේක තමයි தත්ත්වය. ඒ නිසා ඒ අතාත්‍රික ගණන් වලින් රටේ මිනිස්සු ලෝකේ මිනිස්සු හිනස්වන්න පුළුවන්, මවිත කරවන්න පුළුවන්, හොල්මන් කරන්න පුළුවන්. හැබැයි හොල්මන් වෙන්නේ ඒක ගෙනාපු එක්කෙනාම තමයි. ඒ නිසා මම කියන්න කැමති මේ හොල්මන් නොවන අයවැයක් නීල හරිත අයවැයක් ගෙනල්ලා මේ රටේ ආර්ථිකය අලුත් මගකට ගෙනියන්න හදන මංගල සමරේ මැතිතුමාටත් ඒ වගේම අපේ ඉරාන් වික්‍රමාර්ථ මැතිතුමාටත් ලසන් තල ගෙවන්න මැතිතුමාටත් විශේෂයෙන් අපේ ආදරණීය මේ නිලධාරීවරු සියලු දෙනාට මුදල් අමාත්‍යංශයේ ස්තුතිවන්ත වෙමින් මට වෙලාව දෙන ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ගරු මොල්කද විචිත බේරුගොඩ මන්ත්‍රීතුමා. ඔව්.
අර ඌව පළාතේ ළඟම පාසල හොඳම පාසලට මචන් ඔබතුමාගේ අමාත්‍යංශ නෙමෙයි. ඒකට මේ වෙනකොට රුපියල් මිලියන 418ක් ඒ පළාතට දෙන්න ඕනි. නමුත් මේ වෙනකොට ඉඳිකිරීම් කරන කොන්ත්‍රාත්කරුවෝ සියල්ල ඒ වගේ ඉවත් වෙලා තිනවා මුදල් ලැබිලා නැති නිසා. මිලියන 418. ඒයි නිතරම අපිට
මතක් කරනවා. උත්තර දුන්නේ නැහැ කි. දන්නවනේ.
ඔව් ඔබතුමා දන්නවනේ. ඔබතුමා කියපු නිසා මම මේ මතක්
කරා. මේ ඕක හැමදාම දිනවනේ මන්තුමා ඒ කාලේ මතකද? ඔබතුමාලගේ ආණ්ඩු කාලේ හමුදාවට මස් අපේපු කට්ටියට අවුරුදු දෙකකින් ගෙවලා තිබුණ නැහැ මිලියන 10000කට වැඩි ප්‍රමාණයක්. ඒ කාලේ මට මතකයි මේ මේ හිටපු ඇමතිවරයෙකුත් හිටියා මේ ඔබතුමාලගේ දිස්ත්‍රික්කේ. ආ මට කියලා දිනවා මල්ලි මට සල්ලි තම්බලා නැහැ බම් මිලියන 10000ක් විතර මට එන්න තියෙනවා කියලා. ඉතින් ඒක තමයි தත්තේ. ඕක අපි ඕක මෙහෙමයි. ඒක අපි ඉස්සරහට ක්‍රියාත්මක කරමු. මේ නතර වෙන්නේ නැහැ. ව්‍යාපෘතිට යනවා. බයෙන්න එපා.
එහෙනම් කන කෙහෙලත් මන්ත්‍රීතුමා ඊළඟට
නෑ නෑ ඉතින් ඒක ඉවර කරනවා. ආපහු